මේ 27 ප්‍රශ්නය මම මතු කරනවා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාට. රට තුල අලෙවිය හැකි සමාවෙන්න රට තුල අලෙවිය සඳහා ඇති ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව ගුණාත්මක භාවය සහ කාර්යක්ෂමතාවය පිළිබඳ අදාළ ප්‍රමිතීන් සපුරාලීම සහතික කරමින් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම හා වැඩි දියුණු කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාරය වෙනවා. නමුත් මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පාලකින් විසින් ආයතනයේ සේවය කරනු ලැබූ අත්දැකීම් සහිත පුද්ගලී ආයතනයෙන් මුදා හරිමින් සිය අභිමතයන් පරිදි කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ප්‍රශස්ත ඖෂධ නියාමන ක්‍රියාවලියක් නොමැතිවීම නිසා තත්ත්වෙන් බාල ඖෂධ මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු පසුගිය කාලයේ වාර්තා වුණා. විශේෂයෙන්ම මෙම ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය දිනවල අහිතකර ඖෂධ ප්‍රතික්‍රියා adverse reactions ඇතිවී ඇතැම් පුද්ගලින්ට සිය ජීවිත පවා අහිමි වූ අවස්ථාද වාර්තා වුණා. එනිසා මේ සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානයක් යොමු කරමින් ජනතාවගේ සෞඛ්‍ය සමග අධිකාරියේ පාලකින් විසින් සිදුකරන ලබන මෙවැනි ක්‍රියා පාලනය කිරීමට රජය කඩිනමින් කටයුතු කර යුතුව තිබෙනවා. ඇත්ත වශයෙන්ම ගරු අමාත්‍යතුමනි, අක්‍රමිකතා රැසක් විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙනවා කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ලිඛිතවම ඉදිරිපත් කළා තිබෙනවා. ඒ අක්‍රමිකතාවෙන් මම ඒවා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මම ඒවා හැන්සත් ගත කරනවා, සභාගත කරනවා. ඒ වගේම මම පෙන්නුම් කරලා දෙන්න කැමතියි ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එකේ සාමාජිකින් ප්‍රවීණීන් 3 වන ඩොක්ටර් පාලි තබේකෝන්, ඩොක්ටර් විඤ්ඤාරි රත්න, ඩොක්ටර් ආනන්ද විජේවික්‍රම. මොකද එතුමන්ලා කියන්නේ worried about the quality of medicines, ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳව ලොකු ගැටලුවක් තිබෙනවා කියන කාරණාව. Lack of confidence in the health sector, සෞඛ්‍ය ශාස්ත්‍රයේ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳව තිබෙන ඒ පිළිගැනීම පළුදු වෙලා තිබෙනවා. ඒ නිසා අද emergency situation එකක්, මහා හදිසි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා කියන එක කියනවා. ඒ වගේම ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රයිසිං කමිටි එක පත් කරලා තියෙන හරි ප්‍රොසීඩියස් වලට නෙමෙයි කියන එක ඩොක්ටර් පාලි තබේකෝන් කියනවා. ඒ වගේම ඖෂධ නියාමන අධිකාරියේ විද්‍යාගාරය ලැබොරටරි ගැන ඒකට ඒක සමන්විය යුත්තේ දැනුම සහ පුහුණුව තිබෙන අය කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම ප්‍රයිසිං කමිටි එක ඖෂධවල මුදල් සමාවෙන්න මිල ස්ථාපනය කිරීම, මිල නියාමනය කෙරෙන්නට ඕන ශක්තිමත් සහ දැනුමින් සන්නද්ධ පුද්ගලින් කියන කාරණාව. ඒ වගේම ඩොක්ටර් ආනන්ද විජේවික්‍රම බොහොම පැහැදිලිව කියනවා එක්ස්පර්ට්ස්ලා අපොයින්ට් කරනකොට clinical colleges to the NMRA board appointing experts from clinical colleges, for example professors in pharmacology, ඒව නතර වෙලා තිබෙනවා, ඒව appoint කරලා නැහැ. විශේෂයෙන්ම 2 nominees from the college of surgeons and the college of obstetricians and gynecologists have not been appointed, පත් කරලා නැහැ. ඒ වගේම pharmacology specialists ලවත් තවම පත් කරලා නැහැ. පුහුණු ෆාමසිස්ලා 23 WHO පුහුණුව ලැබපු අය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරලා තිබෙනවා, මාරු කරලා තිබෙනවා. දැන් අලුත්ම සෙල්ලමක් වෙනවා. දැන් රජයේ කිව්වනේ, සෞඛ්‍ය අමාත්‍යංශය කිව්වනේ බය වෙන්න එපා, ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එක තියෙනවා, ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් එක තියෙනවා, ලෝක බැංකුව තියෙනවා, ප්‍රෙසිඩන්ස් මීඩියා එකෙන් හැමදාම දානවා එක එක නිවේදන, ඖෂධවලට මෙච්චර ඩොලර් බිලියන ප්‍රමාණයක්, මෙච්චර ඩොලර් මිලියන ප්‍රමාණයක් කියලා නිවේදන දානවා. කෝ ගුණාත්මක භාවයෙන් හෙබි බෙහෙත්. මේක බරපතල ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි. මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියන්න කැමති emergency purchases කියලා. හදිසියේ මිලදී ගැනීම කියලා. ගුණාත්මක භාවයෙන් අඩු බේත්හෙත් ලබා ගන්න කූට මුදල් හොයන අල්ලස දූෂණය වංචාව හොරකම රජයන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම NMR එකේ ප්‍රයිසිං කමිටි එක ඇත්ත වශයෙන්ම හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ ඒක ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. ඒ වගේම NMR එකේ ඉවැලියුේෂන් කමිටි එකේ ඇත්තටම පත්කිරීම මේ වෙන විට ක්‍රියාත්මක කරලා නැහැ. ඒ වගේම විශේෂයෙන්ම මේ ඉවැලියුේෂන්ස් ඖෂධවල ගුණාත්මක භාවය ස්ථාපනය කරන්නට උදව් කරන ඒ ප්‍රවීණයින් අද ඒ අයව එක පාරකම හෙල්ත් මිනිස්ට්‍රියකට මාරු කරලා යවලා. ඒ කියන්නේ එතන තියෙනවා ඖෂධ මාෆියාව ඇඟිලි ගහලා මේ රටේ ගුණාත්මක ඖෂධ රටේ ජනතාවට ලබා දෙන්නේ නැති මහා බරපතල කුමන්ත්‍රණයක්. As a deliberate attempt, හිතාමතාම උත්සාහයක් ක්‍රියාත්මක කරනවා දූෂිත වංචනික ක්‍රියාදාමයන් ගණනාවක් ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේ අවස්ථාවේ මම මතු කරන්න කැමති මේ ප්‍රධාන වශයෙන් ගැටලු ගණනාවක්. ගරු සෞඛ්‍ය ඇමතිතුමාට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතට අනුව අධ්‍යක්ෂක මණ්ඩලය සමන්විය යුතු නියෝජනයන් දැනට සම්පූර්ණ කර නොමැති බව රජය පිළිගන්නේද? එසේනම් එම නියෝජනයන් පත් කරන්නේ කවදාද? එම නියෝජනයන් කවරේද? මෙම නියෝජනයන් අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කිරීමට රජයේ කටයුතු නොකරන්නේ මන්ද? මෙම තත්ත්වයේ මෙරට ඖෂධ නියාමනය සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන්නේද? ඒක බරපතල ගැටලුවක් ඇමතිතුමා. කවදද මේ කටයුතු ටික ක්‍රියාත්මක කරන්නේ? ජාතික ඖෂධ නියාමන අධිකාරී අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා ඉදිරිපත් කරන ලද අධ්‍යක්ෂීම් සහිත නිලධාරින්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වෙනවා. ගරු කථානායකතුමනි, බොහොම විහිළු සහගත දෙයක් තියෙනවා. කාලයක් මේවයි සේවය කරපු ඔය පාලිත අබේකෝන් වැනි ඩොක්ටර් පාලිත අබේකෝන් වැනි ප්‍රවීණී දූෂණයට වංචාවට ගෑවිලාවක් නැති පුද්ගලයින් මේක සේවය කරයි කියලා ඒකලෝ නුසුදුස්සන් බවට පත් කරලා තිබෙනවා. මේක හරිද? මේක නිවැරදිද? මම අහන්න කැමති විශේෂයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පත්කිරීම සිදු කළ යුතු අමාත්‍යවරයා මේ පිළිබඳව දැනුවත්ද? එහෙනම් මේව පත් නොකරන්නට හේතු කවරේද? ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහා ඉහළ අධ්‍යක්ෂීම් සහිත සමාජිකින්ගේ සේවාව තව දුරටත් අවශ්‍ය නොවන්නේද? ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතට අනුව විශේෂඥ අගයීම් කමිටුවල නියෝජනය කළ යුත්තේ කවුරුන්ද? අධිකාරියේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයාද මෙම විශේෂඥ අගයීම් කමිටුවල සමාජිකින් වන්නේද? ගරු කථානායකතුමනි, සභාපති ප්‍රධාන විධායක නිලධාරියයි ඇවිල්ලා වාඩි වෙනවා එක්ස්පර්ට්ස් කමිටි වල, ඉවැලියුේෂන් කමිටි වල. ඒස කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්. කොහොමද මෙහෙම කරන්නේ? සම්පූර්ණයෙන්ම වැරදි. මේක දූෂිත ක්‍රියාමාර්ගයක්. මේක අල්ලස හොරකම නිර්මාණය වෙන ක්‍රියාමාර්ගයක්. මේක වහම නතර කරන්න කියලා මම ගරු ඇමතිතුමාගේ ඉල්ලීමක් කරනවා. එමගින් ඖෂධ නියාමනයේ සම්බන්ධයෙන් කමිටුව ගනු ලබන තීරණවලට බලපෑමක් සිදු නොවන බවට රජයට සහතික විය හැකිද? ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මේ වන විට බේරුම් කරන කමිටුවක් ආබිට්‍රේෂන් කමිටුවක් පිහිටුවා තිබේද? එය පනතේ දැක්වෙන අභිහචනා කමිටුව පිහිටුවමට අදාළ සඳහන් කර ඇති විධිවිධානවලට අනුකූලද නැද්ද? ඇත්ත වශයෙන්ම ආබිට්‍රේෂන් කමිටි එක අපීල්ස් කමිටි එක පත් කරලා තිබෙන්නේ පනතේ විධිවිධානවලට පටහැනිවයි. මේව කරන්න එපා ගරු ඇමතිතුමා. මේක නිවැරදි කරන්න. පනතේ විධිවිධාන වලින් බැහැරව මෙවැනි කමිටුවක් පිහිටුවීමේ පරමාර්ථය කුමක්ද? එහි ඇතුළත් වන සමාජිකින් කවුරුද? අධිකාරියේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා මෙම කමිටුවේ සමාජිකින් වන්නේද? එසේනම් එය ලබැලියවන් අතර ඝට්ටනයකට, කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකකට හේතු නොවන්නේද? ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ සඳහන් වගන්ති 109 වෙනි වගන්තිය මෙන්ම අධිකාරිය විසින් ඖෂධ ගෙන්වීමට අවසරය ලබා දීමේදී අනුගමනය කරන ලබන විකල්ප ක්‍රමවේද අවභාවිතා කරමින් මෙරටට අත්‍යවශ්‍ය නොවන සහ තත්වෙන් බාල ඖෂධ ආනයනය කරන බව රජය පිළිගන්නේද? මෙම තත්වෙන් පාලනය කිරීම සඳහා ඖෂධ නියාමන ක්‍රියාවලිය කඩිනම් කළ යුතු නොවේද? එසේනම් ඖෂධ නියාමන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා රජය ගෙන ඇති පියවර කවරේද? ගරු කථානායකතුමනි, බොහොම පැහැදිලිව 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ පැහැදිලිවම සඳහන් වෙලා තිබෙනවා 58 වෙනි වගන්තියේ කොහොමද ඖෂධ ලියාපදිංචි කරන්නට ඕන, මොනවද ප්‍රතිපත්ති, ආරක්ෂිත ගුණාත්මක භාවයෙන් ඉහළ ඒවා ප්‍රත්‍යක්ෂ වුණු දරාගත හැකි මිලකට ලබාගත හැකි ඖෂධ ලියාපදිංචි කිරීම මේ 58 වෙනි වගන්තියේ තියෙනවා. හැබැයි 109 වෙනි වගන්තියේ තියෙනවා හදිසි අවශ්‍යතාවෙන් හේතු කරගෙන අර 58 වෙනි වගන්තියට පටහැනිව හදිසි මිලදී ගැනීම ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි මොකද වෙලා තියෙන්නේ? මේ හදිසි මිලදී ගැනීම ක්‍රමවේද තුල සහ සාමාන්‍ය ක්‍රමවේද තුලත් බාල ඖෂධ අපේ සමාජයට ලබා දීලා තිබෙනවා. මම උදාහරණයක් වශයෙන් මේ අවස්ථාවේ කියන්න කැමතියි. ගරු ඇමතිතුමා දන්නවද? ඩියුපි වැක්සින් කියන නිර්වින්දන ඖෂධය ගැන දන්නවද? ඔබතුමා දන්නවද? ඩියුපි වැක්සින් නිර්වින්දන ඖෂධය නිසා ජීවිත කීයක් බිලි වෙලා තිබෙනවද? ජීවිත කීයක් අහි වෙලා තිබෙනවද? තවත් තියෙනවා බාල බෙහෙතක් ප්‍රොපොෆෝල් කියලා. ඒක නිර්වින්දන ඖෂධයක්. ඒකත් බාල බෙහෙත් බවට ඔප්පු වෙලා තිබෙනවා. ඒ වගේම අයි ඩ්‍රොප් එකක් ප්‍රෙඩ්නිසිලෝන් කියලා හඳුනාගෙන තිබෙනවා බාල බෙහෙතක් කියලා. මොකද මේ වෙන්නේ අපේ රටේ? රට බංකොල, රට විනාශ වෙලා, රටේ ආර්ථිකය කඩා වැටිලා, සෞඛ්‍ය අධ්‍යාපන හැම පද්ධතියක්ම සම්පූර්ණයෙන්ම පතුලට වැටිලා, ඒක ඇස්සේ ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ කොමිස් ගන්නවා, ඖෂධ අල්ලස් ගන්නවා, බාල බෙහෙත් රටට ලබා දෙනවා. ගරු අමාත්‍යතුමනි, මේකට ඉඩ තියන්න පුළුවන්ද? මේ කරන දේ හරිද? මං අහන්න කැමති, බංකොලොත් රටේ මිනිස්සුන් බිල්ලට දෙන එක හරිද? මිනිස්සුන්ගේ ජීවිත බාල ඖෂධ නිසා නැති කරන එක හරිද? මම ඇමතිවරයාට කියනවා, කරුණා කරලා මේකට වහාම මැදිහත් වෙලා විනිවිද භාවයෙන් යුක්ත වූ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පාලන රසායනාගාරය තුල කොපමණ සේවකින් සංඛ්‍යාවක් කටයුතු කරන්නේද? දැන් ඔබතුමා හොඳින් දන්නවා ක්වොලිටි කන්ට්‍රෝල් එකට බොහොම වැදගත් ලැබොරටරි එක. හැබැයි ලැබොරටරි එකේ 60ක් ඉන්න ඕන දන 15යි ඉන්නේ. තත්ත්ව පාලන විද්‍යාගාරයේ ක්වොලිටි කන්ට්‍රෝල් ලැබොරටරි එකේ 60ක් ඉන්න ඕන තැන 15යි ඉන්නේ. ඒ 15 වෙනුත් 6ක් අයින් කරලා, 6ක් අයින් කරලා තම තමන්ට ඕන ඕන කට්ටිය පත් කර ගැනීමේ ක්‍රමවේදයක් අද ස්ථාපනය කරලා තිබෙනවා. මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා මම දැනගන්න කැමති, රසායනාගාරය තුල කොපමණ සේවකින් සංඛ්‍යාවක් සේවය කරන්නේද? එය ප්‍රමාණවත්ද? රසායනාගාරය තුල සේවය කරන ලද ඉහළ අධ්‍යක්ෂීම් සහිත සේවකින් ආයතනයෙන් මේ වන විට මුදාහර ඇති බව වාර්තා වෙනවා. ඒ 15න් 6 දෙනෙක් අයින් කරලා NMR එකේ වැඩ කරපු 23ක්ම යවලා සෞඛ්‍ය අමාත්‍යංශයට. ඒ වෙන මොනවටවත් නෙමෙයි, සභාපතිවරයාගේ ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ හොර ජාවාරම්, හොර බෙහෙත්, බාල බෙහෙත්, ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරන්නටයි මේ කටයුතු කරන්නේ. ඒක වහාම නතර කරන්නයි කියලා ඇමතිවරයාගෙන් මම ඉල්ලීමක් කරනවා. මම අහන්න කැමති, මේ ආයතනයෙන් මෙහෙම සේවකින් මුදා හැරලා තිබෙන එක සත්‍යක්ද? එහෙනම් ඒකට හේතු මොනවාද? මෙවැනි තත්ත්වෙන් තුල මෙරට ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය ආරක්ෂණ අවශ්‍යතාවලට ප්‍රත්‍යක්ෂ ආරක්ෂිත සහ දරාගත හැකි මිලකට ඖෂධ ලැබෙන බවට සහතිකයක් ලබා දෙන්න පුළුවන්ද? ගරු කථානායකතුමනි, දැන් මේ චෑමනුයි CEO දාලා තියෙන අලුත් නීතියක් එළියට තොරතුරු දෙන්න තහනම්ලු. එළියට තොරතුරු දුන්නත් මාරු කරනවලු, සස්පෙන්ඩ් කරනවලු, ඉන්ටඩික් කරනවලු. මෙහෙම බංකොලොත් රටක කටයුතු කරන්න පුළුවන්ද? ඒ වගේම කොහොමද හරියට ඉවැලියුේෂන් කමිටි එකක් නැතුව කන්සයින්මන්ට්ස් ක්ලියර් කරන්නේ කොහොමද? දැන් expired registration, import licenses, ඒවා වැළගත් වෙනවා කන්සයින්මන්ට් එක ක්ලියර් කරගන්න. මේවා ඔක්කොම ලබා දෙන්නේ වැරදි ආකාරයට. කිසිම ඉවැලියුේෂන් එකක් නැහැ. කිසිම සුපරීක්ෂිත භාවයක් නැහැ. ඒ නිසා මේ රටට ගේන ඖෂධ රෙජිස්ටර් කිරීමෙත් මහා මාෆියාවක්, මහා හොරකමක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තත්ත්ව පාලනෙත් ලැබොරටරි එකට අවශ්‍ය ඒ නිසි කුසලතාවයේ නිපුණතාවයේ තිබෙන පුද්ගලින් නොමැති නිසා බරපතල හොරකමක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දන්නවද ගරු කථානායකතුමනි, යහපාලන කාලවකවානුව තුළ මිල නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් තිබුණා. මිල නියාමනය කිරීමේ ප්‍රයිස් කන්ට්‍රෝල් කමිටි එක අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද ප්‍රයිස් එක කන්ට්‍රෝල් කරන්නේ කවුද? අද මිල තීන්දුව කරන්නේ කවුද? ප්‍රධාන විධායක නිලධාරී. කොහොමද එහෙම කරන්නේ? ක්‍රමවේදයක් තියෙන්නට ඕන, වැඩපිළිවෙලක් තිබෙන්නට ඕන. ප්‍රයිස් කන්ට්‍රෝල් සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සුදුසු නිපුණතාවය, ප්‍රසස්ත භාවය තිබෙන හොඳ ප්‍රබුද්ධ හොරකම් නොකරන කණ්ඩායමක් ස්ථාපනය කරන්නට ඕන. ඒ නිසා මිල කමිටුව මේ වෙන විට විසිරුවා හැරලා චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් NMR එකේ තනි තීන්දුව ගන්නවා මිල තීන්දුව කිරීම පිළිබඳව. මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතිවරයාගෙන්, කරුණා කරලා හොයලා බලන්න කොහොමද බියුපි වැක්සින් බාල නිර්වින්දන ඖෂධය අපේ රටේ ජනතාවට ලබා දුන්නේ? කොහොමද ප්‍රොපොෆෝල් බාල ඖෂධය අපේ රටේ ජනතාවට ලබා දුන්නේ? කොහොමද ප්‍රෙඩ්නිසිලොන් අයිඩ්‍රොප් එක අපේ රටේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරේ? කොහොමද 58 වෙනි වගන්තිය මගහැරලා 109 වෙනි වගන්තිය හදිසි අවශ්‍යතාවය කියන එක උපයෝගී කරගෙන බාල ඖෂධ රෙජිස්ටර් කරන්නටත්, රෙජිස්ටර් කරපු ඖෂධ වෙළඳපොළට නිකුත් කරන්නටත් මේ කූට ජාවාරම ක්‍රියාත්මක කරන්නේ ඇයි? ස්පෙෂලයිස් කමිටීස් නමයක් තිබෙනවා, මෙඩිකල් ඉවැලුවේෂන් කමිටීස් තියෙනවා, ආබිට්‍රේෂන් කමිටීස් තියෙනවා. ඇයි මේවා ස්ථාපනය කරන්නේ නැතුව විධායක නිලධාරියාගේ තනි මතයට, සභාපතිවරයාගේ තනි මතයට කොහොමද කටයුතු කරන්නේ කියන එක මම අහන්න කැමති. චෙයාර්මන් CEO කොහොමද ඇවිල්ලා එක්ස්පර්ට්ස් කමිටි එකේ, ආබිට්‍රේෂන් කමිටි එකේ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එකක් තිබෙන මොහොතක ඒ වගේ කටයුතු කරන්නේ? මම මේ කරුණු කාරණා සියල්ලක්ම ගරු සෞඛ්‍ය ඇමතිතුමාට ඉදිරිපත් කරනවා. ඒ වගේම මම කියන්න කැමති ගරු ඇමතිතුමනි, අපේ රටේ රෝහල් ක්ෂේත්‍රයේ තත්ත්වය බොහොම ශෝචනීයයි, බොහොම කණගාටුදායකයි. මම ප්‍රශ්නයක් ඇහුවාම ඔබතුමා ආණ්ඩුවටත් වෝර්නින් එකක් දීලා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා ඔබතුමත් තීන්දුවක් ගන්නවයි කියලා. ඇයි ඔබතුමා එහෙම කිව්වේ? ඔබතුමාට ඖෂධ ගන්නට මේ රජයට බෙහෙත් දෙන්න, බෙහෙත් වලට සල්ලි දෙන්න සල්ලි නැද්ද? මාළකොට ලෝක බැංකුවෙන් හම් වෙනවා කියනවා, ආසියාන සංවර්ධන බැංකුවෙන් හම් වෙනවා කියනවා, චීනෙන් හම්බුනයි කියනවා, ඉන්දියාවෙන් හම්බුනයි කියනවා, IMF එකෙන් හම්බුනයි කියනවා, අරගෙන් හම්බුනයි කියනවා, මේකෙන් හම්බෙනවා කියනවා. ඒව හම්බුනා නම් කොහොමද ඖෂධ හිඟයක් තියෙන්නේ? ඇයි ඖෂධ හිඟයට ඔබතුමාට පිළියම් සපයන්න බැරි? ගරු ඇමතිතුමනි, ඖෂධ හිඟයක් පමණක් නෙවෙයි, උපකරණ හිඟයකුත් තිබෙනවා. මේ උපකරණ හිඟයට ඔබතුමාට උත්තර දෙන්න බෑ. ඇයි උත්තර දෙන්න බැරි? ඔබතුමාට අවශ්‍ය ප්‍රතිපාදන දෙන්නේ නැහැ. මම ඔබතුමාට කියනවා කරුණා කරලා තීන්දුවක් ගන්න. මේ රටේ රෝහල් පද්ධතිය කඩා වැටෙනවා. මිනිසුන්ට බෙහෙත් හේත් නැහැ. මිනිසුන්ට ෆාමසි වලට ගිහිල්ලා බෙහෙත් ගන්න වෙලා තිබෙන්නේ ගිනි ගණන් වලට. මේ තත්ත්වය ශෝචනීයයි, කණගාටුදායකයි. කරුණා කරලා මේක නිවැරදි කරන්නයි කියලා සෞඛ්‍ය අමතිවරයාගෙන් මම ඉල්ලීමක් කරනවා.
ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට ප්‍රථමයෙන් මම වර්තමානයේ තියෙන තත්ත්වය සහ ඒට අදාළව ප්‍රශ්නවලට උත්තර සහ ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන වර්තමාන වැඩපිළිවෙල සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්නම්. ඊට පසුව එතුමා මෙයින් බැහැරව කරපු තාමත්ම බරපතල චෝදනා සම්බන්ධව කරුණු කීපයක් කියන්නට මට අවසර ලබා දෙන්නයි කියලා ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. පළවෙනි ප්‍රශ්නය, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතට අනුව අධ්‍යක්ෂක මණ්ඩලයේ සමන්විත යුතු නියෝජනයන් දැනට සම්පූර්ණ නොමැති බව පිළිගන්නේද? මේ ඔබේ ප්‍රශ්නය. පිළිතුර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත ප්‍රකාරව අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය නිලධාරීන් 13 දෙනෙකුගෙන් සමන්විත යුතු වන අතර ඉන් 3 දෙනෙකු නිලබලයෙන් පත්වේ. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් භාණ්ඩාගාරික ලේකම් හෝ ඔහුගේ නාමිකයෙකු සහ අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා නිලබලයෙන් පත්වන බව සඳහන් කළ යුතුයි. එනිසා conflict of interest කියන කතාවේදී ඔවුන් නිලබලයෙන් පත්වෙනවා. ඒක තමයි මේ පනත, ඕනම් පනත කියවන්න පුළුවන් මට, පනතේ තියෙන වගන්තිවල සඳහන් වෙලා තියෙනවා. කායික වෛද්‍ය වේදයේ, ශල්‍ය වෛද්‍ය වේදයේ, ළමා රෝග වේදයේ සහ ප්‍රසව සහ නාරි වේදයේ යන ක්ෂේත්‍රයන්ගෙන් ස්වකීය වෘත්තිමය ආයතන විසින් නම් කරනු ලබන්නා වූ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඖෂධ වේදී තත්ත්වය පිළිබඳ මහාචාර්යවරයෙකු, ඖෂධ වේදය පිළිබඳ මහාචාර්යවරයෙකු හෝ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු හා පිළිවෙලෙන් කළමනාකරණය නීතිය ගණකාධිකාරිය කරණය සෞඛ්‍යන ක්ෂේත්‍රවල විශේෂඥක් දක්වා ඇති වෘත්තීය වෘත්තිකයන් සිව් දෙනෙකුගෙන් අධ්‍යක්ෂක මණ්ඩලය සමන්විය යුතු වේ. නමුත් මේ වනමිට ප්‍රසව හා නාරි වේදී පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු සහ ඖෂධ වෛද්‍ය වේදයේ පිළිබඳ මහාචාර්යවරයෙකු පමණක් අධිකාරී අධ්‍යක්ෂක මණ්ඩලය තුළ නොවන අතර ප්‍රායෝගික හේතුවක් මත එම පුරක්පාඩුව සිදුවේ ඇත. ඒ සම්බන්ධව කතා කරනකොට කියන්නට ඕනේ, මේ කතාවේ එක පැත්තයි මේ කියවුනේ. බොහොම පැහැදිලිව 2015 පහදරන පනත ඉදිරිපත් කරපුවාම අවුරුද්ද පමණක් එහි වාර්ෂික වාර්තාවන් ඉදිරිපත් කර තිබුණු අතර ඊගාව අවුරුදු 7 යනකම් අර යහපාලනය ගැන කියපු කාලය තුළ කෝප් එකේ එක ප්‍රකාශයට පත් වුණා. ඒ කිසිම වාර්ෂික වාර්තාවක් ඔවුන් ඉදිරිපත් කරලා තිබ්බේ නැහැ. ඒ නිසා නීතියානුකූලවම ඔවුන්ට එනිවත් වෙන්නට සිද්ධ වුණා. ඒ තත්ත්වය තමයි ඇති වුණේ. ඊට පසුව එතන ඉතාමත්ම සංවිධානාත්මක කටයුත්තක් සිද්ධ වුණා. ඔබතුමා කියන එක ඇත්ත, එය හොරගුහාවක් හටියටයි තිබ්බේ. අපි ඒක මේ වෙනකොට සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන යනවා. ඒ නිසා මෙවැනි චෝදනා, මෙවැනි අභූත චෝදනා, මොකද බොහෝම ඒවා අපේ විපක්ෂ නායකතුමා කීවේ ලූ 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 කියලා. ඒ නිසා ඒ ලූ කියන එකට ස්ථාරවරම තියෙන தত্ত্বය පැහැදිලි කිරීම මගේ යුතුකමක් වගේ කීවා. කොහොමද ලූ 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 කියන එකේදී අදහස් වෙන්නේ ඒ සම්බන්ධව නිශ්චිතභාවයක් නොමැති බව? බොහොම පැහැදිලිව, ඒක බොහොම පැහැදිලිව පේනවා. මේ වන විට එම පුරප්පාඩු පිළවීම සඳහා අධිකාරිය විසින් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින අතර හැකි ඉක්මනින් සුදුසු නිලධාරීන් අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. මේ සම්බන්ධව දවස් 3කට ඉස්සෙල්ලා තව කෙනෙක් පත් කරත් ඒක අපේ කොලෙජ් එකෙන් එහෙම නැත්නම් ඒ අදාළ මේකෙන් අවසරය ලබා ගන්නට ඕනේ. ඒ අවසරය ලබාගෙන ඒ කටයුත්ත කිරීමට එක්කෙනෙක්ගේ අඩුවක් මේ වෙනකොට තියෙනවා. කෙසේ වෙතත් අධිකාරී පනත ප්‍රකාරව පිහිටවා ඇති ඖෂධ අගෙයම් කමිටුව MEC කියලා කියන්නේ අපි Medicine Evaluation Committee, ඖෂධ වෛද්‍ය වේද පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් 3 දෙනෙක් සහ අනිකුත් සියලුම වෘත්තිමය ආයතනයන් ප්‍රොෆෙෂනල් කොලෙජස් නියෝජන වන පරිදි විශේෂඥ වෛද්‍යවරුන් සහභාගී වන අතර සෑම අවස්ථාවකදීම ඖෂධ ලියාපදිංචිය සඳහා එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ තීරණ අනුව ක්‍රියාත්මක වේ. දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු, ජාතික ඖෂධ නියාමන අධිකාරී අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා ඉදිරිපත් කරනු ලැබූ කිසිදු නාම යෝජනාවක් මෙතෙක් ප්‍රතික්ෂේප කර නොමැත. ඒ සම්බන්ධව මං හිතන්නේ විශාල වශයෙන් ප්‍රකාශ කරා, ඒක ප්‍රතික්ෂේප කරයි කියලා. කිසිම කෙනෙක් ප්‍රතික්ෂේප කරලා නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. අර අවුරුදු 6ක් වාර්ෂික වාර්තාවන් ඉදිරිපත් කරපු නැති ඒ කණ්ඩායමේ කෙනෙක් නැවත ඉදිරිපත් වුණාම ඒකට ඉඩ දෙන්න බැහැ කියන ස්ථාවරය අපි ඉන්නේ. මොකද ඕන්නේ වරද සාමූහික වාක්‍යයේ යත්තේ ඕන්නේ එකට වාක් කියන්නට ඕනේ. ඒ සම්බන්ධව මම නෙමේ මේ පාර්ලිමේන්තුවේ කෝප්ප ආයතනය චරිත හේරත් මාචාර්ය මෙතුමාගේ ප්‍රධානත්වයෙන් තාමත්ම දැඩි ලෙස ලිඛිතව එවලා තියෙනවා ඒ සම්බන්ධව වහාම කටයුතු කරන්නයි කියලා එදා. ඒ නිසා ඒ සම්බන්ධව කටයුතු කරාපුවාම මේක කාටෙල් එකක් හැටියට එතන හිටපු අයින් කරපු එක්කෙනෙක් නැවත වරක් එවීමදී ඒතුමා පත් කරන්නට බැහැයි කියන එක බොහොම පැහැදිලිව මම ප්‍රකාශ කරා. මොකද හේතුව සාමූහික වගකීමක් කඩ කරලා තියෙන කෙනෙකු නැවත පත් කිරීම වරදි දෙයක් නිසා. ඒ නිසා තුන්වැනි ප්‍රශ්නයේදී පිළිතුර අධිකාරි පනතරටව අධ්‍යක්ෂ ඇගයුම් කමිටු මැක් ඇතුළු විශේෂඥ ඇගයුම් කමිටු සඳහා පනත ප්‍රකාර විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ගෙන් සමන්විත වන අතර එම කමිටු වල ප්‍රධාන කාර්යාණුවේ ලියාපදිංචි සඳහා ඉදිරිපත් කරන ඖෂධ හා අනිකුත් ඒ සම්බන්ධ නිෂ්පාදන වල තාක්ෂණික ඇගයීම් සිදු කිරීම සහ ඒ සම්බන්ධයෙන් වාර්තාබක් අධිකාරිය වෙත ඉදිරිපත් කිරීමයි. අධිකාරියේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියාට සියලුම කමිටු සහ ඒවායේ කාර්යයන් අධීක්ෂණය කිරීමට හැකියාව පවතින අතර මෙම විශේෂඥ කමිටුව මගින් ගනු ලබන තීරණ අධීක්ෂණය කිරීම පමණක් ඔවුන් සිදු කරන ලබයි. මම කියන්න කැමතියි ගරු විපක්ෂ නායකතුමනි, මේ රටේ ඉතාමත්ම කීර්තිමත් මහාචාර්ය එස්.ටී. ජයරත්න මැතිතුමා තමයි සභාපතිත්වය දරන්නේ. ඔහුගේ කාර්යභාරය තුළ තාමත්ම කීර්තිමත් කිසිම අවස්ථාවක කිසිම චෝදනාවක් නොලබපු පුද්ගලයෙක්. එනිසා මම කනගාටු වෙනවා එවැනි අභූත චෝදනාවන් ඉදිරිපත් කිරීම සම්බන්ධව. මොකද ඔවුන්ට මෙතන උත්තර දෙන්න හැකියාවක් නැහැ. ඒතියෙද්දි මෙහෙමලු අරහෙමලු කියන පදනම උඩ මෙවැනි චෝදනා කිරීම මම හිතන්නේ ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි. ඒක මේ රටේ රාජ්‍ය සේවකයට සේවකයන්ට කරන සහ ඔවුන්ගේ වෘත්තිමය දැනුමට කරන මම හිතන්නේ අපහාසයක් හැටියට මා මේ සවය සලකන්නට ඕනේ. අධිකාරී අධිපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී ඊගාවට ඒ අනුව ඖෂධ නියාමන සම්බන්ධයෙන් කමිටු මට්ටමින් ගනු ලබන තීරණ වලට අධිකාරී සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී කිසිදු බලපෑමක් සිදු නොකරන බව ඔවුන් සහභාගී වීමට අයිතියක් තියෙනවා. හැබැයි ඔවුන් කිසිම බලපෑමක් නොකරන බවත් එබැවින්ම අධ්‍යක්ෂක මණ්ඩල මට්ටමින් ගනු ලබන අවසන් තීරණයට සහභාගී වෙන සභාපතියා විධායක නිලධාරී හට සියලු හිමිකම් මත මේ ඇක්ට් එකේ හැටියට බොහොම පැහැදිලිව ඇක්ට් එක ඔන්න මම කියවන්නම්. ඊගාවට හතරවෙනි ප්‍රශ්නය පිළිතුර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතෙහි 122 වෙනි පනතිය අගන්තිය ප්‍රකාරව අධිකාරිය විසින් ගනු ලැබුව යම් තීරණයකින් අතෘප්තියකට පත් යම් තැනැත්තෙකු විසින් එම තීරණය නැවත සලකා බැලීම සඳහා අධිකාරිය වෙත ලිඛිත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි අතර එම අභියාචනය සලකා බැලීම සඳහා අධිකාරියේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවා ඇත. එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතෙහි 123 වගන්තිය ප්‍රකාරව අධිකාරී කමිටුව විසින් එම අභියාචනා සලකා බැලීමෙන් පසුගන ලබන තීරණ වලටද යම් අභියෝගයක් අභියාචනයක් ඉදිරි අතෘප්ති වන්නේ නම් එම අභියාචනා සහ තීරණ කිරීම සඳහා අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අභියාචන කමිටුවට ඉල්ලීමක් කළ හැකි අතර එම කමිටුව පනත ප්‍රකාරව පහත නිලධාරීන්ගෙන් සමන්විත යුතුය. අභියාචනා කමිටුවේ සභාපතිවරයා වෙත ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනා අධිකරණයේ විශ්‍රාමල විනිශ්චයකාරවරයන් අතරින් පත් කරගනු ලැබුණු සමාජකයේ ගරු විපක්ෂ නායකතුමනි, ඔබතුමා කරපු ප්‍රකාශය ඉතාමත්ම සාවද්‍යයි. මේ 2015 පනත පත් කරපු දවසේ ඉඳන් මේස් මම මේ අමාත්‍යංශ බාර ගන්නකම් මේ අපීල් කමිටුව පත් කරලා තිබෙන්නේ නැහැ. එක්ක අවස්ථාවකවත් එක කිසි කෙනෙක් පත් කරලා තිබෙන්නේ නැහැ. ඉතක කනගාටුවේ කියන්න. අර ලූ කියන කතාව ඇත්ත. ඔබතුමාට ලූ කියන එකේදී නිවැරදි කරගන්නට මම මේ අවස්ථාව ලබලා දෙන්නේ. ඔබතුමා ඒක හොයලා බලන්න. මේක පත් කරපු දවසේ ඉඳන් 2015 පහදරන පනත පත් කරපු දවසේ ඉඳන් මේ අභියාචනා කමිටුව පත් කරලා නැහැ. මම අමාත්‍යංශ ගත්තට පසුව තමයි විශේෂයෙන්ම සුප්‍රීම් කෝර්ට් ජජ් කෙනෙක් ගැනීමේදී විදේශ විශේෂයෙන්ම එවකට සිටපු අලි ශබ්‍රි මැතිතුමාටත් ඊට පසුව ඉදිරිපත් කරපු හිටපු විජේදාස රාජපක්ෂ මැතිතුමාගෙත් මම ඉල්ලා සිටියා. නමුත් ඔවුන්ගේ තිබෙන කාර්යභාර නිසාත් සහ ඔවුන්ගේ ඉතාමත්ම කීප දෙනෙක් නිසාත් තාමත් ඒ සම්බන්ධව කටයුතු කරගෙන යනවා. හැබැයි මතක තියාගන්න 2015 සිට මේක පත් කරපු දවසේ ඉඳන් මේක වෙනක ඒක පත් කළා නැහැ. නිසා මේ ලූ කියන කතාවට මට උත්තර දෙන්න තියෙන්නේ එච්චර. ඒ වගේම අභියාචන කමිටුවේ සභාපතිවරයා වියත් ශ්‍රී ලංකා සෞඛ්‍ය ලේකම්වරයා වෛද්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරන ඇති විශ්‍රාමලත් විශේෂඥ වෛද්‍යවරුන් අතරින් පත් කරනු ලබන සමාජිකයෙක්. මේ වන විටම කමිටුව පිහිටවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී නිල්දීපක් ඉදිරිපත් කර ඇති අතර අදාළ නිලධාරීන් පත් කරවාම කමිටුව ස්ථාපිත කරන්න සූදානම් කරලා තියෙනවා. මොකද මේ කපිටුවක් කවදාවත් පත් කරලා තිබ්බේ නැහැ. නමුත් ඒ අපහසුකම් තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසු කරලියක් අනිත් අය ඉන්නවා. ඒකට පත් කරන්න ඕන නිසා මේ සම්බන්ධව අධිකරණ අමාත්‍යතුමාගෙනුත් මං ඉල්ලීමක් කරලා තියෙනවා. පස්වෙනි ප්‍රශ්නය පිළිතුර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතේ 109 වගන්ති යටතේ නියම කරන ලද විශේෂ තත්ත්වයන් යටතේ waiver of registration WR නිකුත් කරන ලැබිය හැක. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් කරන ලද ඉල්ලීමක් මත හෝ යම් පුද්ගලයෙක් හෝ සංවිධානයක් විසින් කරනු ලබන ඉල්ලීමකට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් කරන ලද නිර්දේශයක් මත හෝ මෙලෙස WRO එහෙම නැත්නම් waiver of registration නිකුත් කළ හැක. ඒ ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව තියෙන 109 2000 විශිතකේ 23 වසර තුළ රට දරුණු ආර්ථික අර්බුදයකට පැවති අතර රටෙහි දැඩි මූල්‍ය පසුබෑමක් පැවති බැවින් රට තුළ දැඩි ඖෂධ හිඟයක් මතුවේ. මෙම ඖෂධ හිඟය හේතුවෙන් රටෙහි රෝගීන් දැඩි ලෙස අසරණ තත්ත්වයකට පත් වූ බැවින් මෙම ඖෂධ හිඟය මගවා හැර ගැනීම පිණිස ගැනීමට රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුවේ. මේ සම්බන්ධයෙන් ඉන්දියාව වැනි විවිධ රටවල් වලින් සහ පෞද්ගලික පරිත්‍යාගවලින් මානුෂ හේතුන් මත ශ්‍රී ලංකාවට සහාය වීමට ඉදිරිපත් මෙම ක්‍රියාවේදී රජයට ඉන්දියානු ණය සීමාව ICL සහ විවිධ කොන්දේශ සහිතව පිරිනැමෙන තවත් බොහෝ අරමුදල් මූලාශ්‍ර වෙත යොමු වීමට සිදුවිය. ලාංකීය පුරවැසියන්ගේ ජීවිතවලට ඍජුවම බලපාන අර්බුදකාරී තත්ත්වය සහ රට තුළ ඖෂධ නොමැතිවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ waiver of registration සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් කරන ලද ඉල්ලීමකට එකඟ විය. මෙතෙන්දි සදහන් කරන්න ඕනේ ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාම ප්‍රශ්න කරලා තියෙනවා විවිධ අවස්ථාවලදී මේ ඩොනේෂන්ස් හම්බේනේවා. ඒ ඩොනේෂන්ස් හම්බේනේවා වරායේ පල්ලෙනවා. අපේ වරාය ඇමතුමාටත් කතා කරා වේව් කරලා දෙන්නයි කියලා. පෙනල්ටිස් මොකද හේතුව? මේ කියන ඔය කියන වේවස් එහෙම නැත්නම් ඔය කියන පරීක්ෂණ කරන්න බෑ මාස 3-4ක් ඇතුළත. ඒ නිසා බොහොම පැහැදිලිව කියන්නට ඕනේ ලැබෙන ඩොනේෂන් සිර වෙලා තිබ්බා. ඒකට විශේෂ කමිටියකක් පත් කරා. මොකද හේතුව අපිට ඩොනේෂන්ස් ලැබෙනවා පෙලක් වෙලාට මාස 3-4-5 එක්ස්පයරි වෙන්න තියෙන ඒවා තමයි හුඟක් වෙලාවට හම්බුනේ වහම පාවිච්චි කරන්න ඕනේ නිසා. ඒ හිඟය නිසා. එතෙන්දී අපේ තියෙන නීති රීති 75%ක් අපේ ෂෙල්ෆ් පීරියඩ් එකේම නැත්නම් එක්ස්පයරි ඩේට් එකට 75% අඩුම ගාන තියෙන්න ඕනේ කියන මතය වෙනස් කරන්න සිද්ධ වුණා. එහෙම නැත්නම් ඒ බෙහෙත් එක සියල්ලම ඔය ගෙනාපු සියල්ලම ලක්ෂ ගණන් වල බෙහෙත් ඩොනේෂන් දීපු සියල්ලම පොහොට් එකේ පල් වෙලා එක්ස්පයරි ඩේට් පැනලා මේ රටේ ජනතාවට ඊට වඩා මහා හිඟයකට අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව ඕනෑම පරීක්ෂණයක් ඕනෑම දෙයකට මම විවෘතයි කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම තමයි 6 ප්‍රශ්නයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළ පිහිටුවා ඇති ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරයේ රට තුළ පවතින ප්‍රධාන පරීක්ෂණාගාරයක් වන අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටවන අවස්ථාවේදී මෙම පරීක්ෂණාගාරය තුළ සේවයේ නිරත වූ ඖෂධ විශ්ලේෂක නිලධාරීන්ට පමණක් පෞද්ගලික වනසේ ඖෂධ විශ්ලේෂණ යන තනතුර ස්ථාපිත කර තිබූ අතර එම නිලධාරීන් සේවයෙන් ඉවත්ව යනවත් සමග එම තනතුර අහෝසි වන ලෙසට අනුමත කර තිබුණේ. කෙසේ වෙතත් 2015 වසරේ සිට මේ දක්වාම පරීක්ෂණාගාරයේ යටතල පහසුකම් සහ මානව සම්පත් සංවර්ධනය කිරීම කෙරෙහි කිසිදු පිළිමත් පියවරක් ගෙන නොමැත. නමුත් මේ වන විට එම තනතුරු මෙම පරීක්ෂණාගාරය සඳහා අත්‍යවශ්‍ය බව හඳුනාගෙන ඇති අතර මෙම තනතුරු ස්ථිරව පිහිටවන තෙක් කොන්ත්‍රාත් පදනම් මත තනතුරු 12ක් කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද අතර මේ වන විට ඊට බඳවා ගැනීම සඳහා ආයුධපත් කැඳවා කටයුතු කරමින් පවතී. එමෙන්ම ඊට සමගාමීව පරීක්ෂණාගාර සඳහා අවශ්‍ය තනතුරු හඳුන්වාගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. එමෙන්ම මේ වන විට ජාතික ඖෂධ තත්ත්වය පරීක්ෂණාගාරය තුළ පළපුරුදු ලද ජ්‍යෙෂ්ඨ ඖෂධ විශ්ලේෂක නිලධාරීන් සේවයේ නිරත වේ. ඒත් එක්කම මම කියන්නට ඕනේ ලංකාවේ තාම ඇක්‍රිඩිටේටඩ් ලැබයක් නැහැ. ඒ නිසා තමයි අපිට සිද්ධ වුණේ මේ රටේ පොහොර නැව ගේන වෙලාවේ මිලියන 6ක් ගෙවලා අපි දීප වාර්තාව පිළිනොගෙන මේ වෙනකොට ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොට ඒක ස්පෙක් එක හදලා තියෙනවා. ඒක අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා expression of interest වලට ඊට පස්සුව ලංකාවේ පළවෙනි වතාවට අපි බලාපොරොත්තු වෙන accreditated lab එකක් පිහිටවන්න මේ lab එක. මේ lab එක අංග සම්පූර්ණ lab එකක් නෙමෙයි. මේ lab එකක් නැති එකේ ප්‍රතිඵලය නිසා තමයි අපිට එදා සිද්ධ වුණේ පොහොර නැවට වන්දියක් ගෙවනකොට අපි දීපු සහතිකය පිළිගත්තේ නැහැ. ඒකත් එක්ක accredited lab එකකින් Singapore එහෙම නැත්නම් ඉරප්පලින් මේ ගන්නයි කියලා. ඒ தත්ත්වය નિවරදි කරන්න මේ වෙනකොට කටයුතු කරගෙන තියෙනවා. ඒ නිසා ගරු විපක්ෂ නායකතුමනි මීට අමතරව මම කියන්නට ඕනේ ඔබතුමා 23 දෙනෙක් ගැන කතා කරා ඇත්ත ඒ 23 දෙනාගේ කරුණු ගණනාවක් තියෙනවා ඒ 23 දෙනාට අපි ඉස්සල්ලාම අවස්ථාව දුන්නා මොකද ඒ 23 දෙනා ගත්තේ 2015 අපිට හිටියේ නැහැ බී ෆාම කරපු අය ඒ වෙනුවට තමයි ඒ අය ගත්තේ ඒ අය ගත්තට පස්සේ එයාට කිව්වා අපි ලිඛිතව දැනුම් දුන්නා ඔබතුමාලාගේ අභිලාෂය ඉදිරිපත් කරන්න මෙතන ඉන්න ඕනද එහෙම නැත්නම් අමාත්‍යාංශයට යන්න ඕනද කියලා පත්වීමේ ලිපිය තියෙන අමාත්‍යාංශය සෙකන්ඩ් මන්ත් එකකට දීලා තියෙනවා හැබැයි ඔවුන්ගේ ප්‍රකාශය වුණේ ඔවුන් ඒ වෙනුවට එව්වා ලෙටරල් ඩිමාන්ඩ් එකක් ලෙටරල් ඩිමාන්ඩ් එකක් කිව්වේ ඔවුන්ට මෙතන තියෙන සම්පත් සියල්ල ගන්නත් අතන පෙන්ෂන් එක ගන්නත් ඔවුන් කටයුතු කරන. ඒ නිසා අපිට තීන්දුවක් ගන්න සිද්ධ වුණා. ඒ වගේම මතක තියාගන්න ගරු විපක්ෂ නායකතුමනි බොහොම පැහැදිලිව මම මේ අවස්ථාවක් කරගන්නවා. මම මේ වෙනකොට ෆිල්ම් කරලා තියෙනවා ඒ තිබ්බ ෆයිල්ස් ටික සියල්ලම. අවුරුදු 6 5 6 ඔවුන් ඒ ෆයිල්ස් ටික පල් කරගෙන ඉන්නවා. මේ රටේ බෙහෙත් ඖෂධවල මේ මිල වැඩි වීමට ප්‍රධානතම හේතුව ඒකයි. මොකද හේතුව ඩොසියස් තුනක් දැම්මොත් එකක් සම්මත කරනවා අනිත් තුන පැත්ත කර තියෙනවා. එතකොට ටෙන්ඩර්ස් කෝල් කරනකොට රෙජිස්ටර්ඩ් එක ගත්තාම රෙජිස්ටර්ඩ් එකේ 100ක 1000ට දානවා. අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ සුද්ධ කරන්නට ඕනේ. මේක ඉවත් කරන්නට ඕනේ. මේක අරක්ගත්ත කොට්ටාසයක් ඉන්නවා. මේ අරක්ගත්ත කොට්ටාසය තමයි ඔය ඔබතුමා මේ වෙලාවේ සඳහන් කරපො මේ රටේ නම් වශයෙන් මම කියන්න කැමති නැහැ. මොකද ඔවුන්ට අපහාස කරන්න කැමති නැහැ. නමුත් එක විශේෂඥයෙක් මේකේ අරක් අරගෙන මේකෙන් ඉවත් කරාට පස්සේ ලංකාව වටේම කැරලි ගහනවා මේ වෙනුව මේකට විරුද්ධව. මොකද හේතුව ඔහුට වමනාව තියනවා මේකට කොහොම හරි යන්න. ඇවිල්ලා තර්ජනය කරලා ගිහිල්ලා තියෙනවා. උඹලා එකේ කිරේ අරලා මම මේකේ ආයේ නැරෙන්ඩි ඉස්සෙල්ලා මේ පුටුවේ වාඩි වෙනවායි කියලා. ඒ තත්ත්වෙට පහත් මට්ටමකට වැටලා තියෙනවා. ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඒ කරන වැඩ. ඒ නිසා බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මේ තත්ත්වයන් තුළ මේක අංග සම්පූර්ණ නැහැ. මේක රෝසමල් යානාවක් නෙමෙයි. තාමත් අපහසුයෙන් මේ වැඩ පිළිවෙල කරගෙන යන්නේ. අපිට මුදල් අමාත්‍යාංශයෙන් දෙන්න පුළුවන් උපරිම අවස්ථාවන් වල දෙනවා. අපිට අඩුපාඩුත් තියෙනවා නැතුව නෙමෙයි. ඒ සියල්ලත් එක්ක. ඒ වගේම ඔබතුමා චෝදනා කරා මම හිතන්නේ නුවරඑළි අයිඩ්‍රොප් සම්බන්ධව මම කියන්නට ඕනේ ඔබතුමා සඳහන් කරාට අවුරුදු 7ක් මේ රටේ බෙහෙත පාවිච්චි කරලා තියෙනවා. ඒක ලියාපදිංචි බෙහෙතක්. ඒ ලියාපදිංචි දරුවා බාල බෙහෙතක් ගෙනල්ලා නෙමෙයි. එතෙන්දී ඇති වෙලා තියෙන. ඔබතුමා දන්නා FDA එකේ හරි EUGMP එකේ හරි සම්මත වෙච්ච එහෙම නැත්නම් ස්ට්‍රින්ජන්ට් කන්ට්‍රෝල් ඔතොරිටීස් කියන ජපානයේ සිංගප්පූරුවේ ක්වොලිටි ෆේලියර්ස් කියන ඒවා නොමිච්චරටක් ඔබතුමාලට කියන්න පුළුවන් නම් මම සූදානම් ඒ වගකීම බාරගන්න. මේ හැම දෙයකම අවුරුදු 7ක් පාවිච්චි කරලා රටවල් 53කට එක්ස්පෝට් කරන ප්‍රොඩක්ට් එකක් තමයි මේ ප්‍රොඩක්ට් එක. ඊගාවට පෙරදෙනිය වෙච්ච සිදුවීම සම්බන්ධ ඔබතුමා ප්‍රශ්න කරා. ඔබතුමාට මම කියන්න ඕනේ පළවෙනියෙන්ම කියේ දරුවෝ දෙන්නෙක් මරුණායි කියලා ඉතාමත්ම සාවද්‍ය ලෙස මේක පාවිච්චි කරනවා. මොකද ඉතා සංවේදී කරුණක් දරුවක් ගැන කතා කරනකොට මේ දරුවා මැරුණේ කොහොමද කියන එක කතන්දර හදාගෙන මේ රටේ හක්කඩි කුහක දේශපාලන වෙනුවෙන් කටයුතු කරනවා මං කනගාටු වෙනා වෙනකොට. මොකද හේතුව හෙවි මකෙන් කියන බෙහෙත ළමයිට පාවිච්චි කරන්න නැහැ පළවෙනිය. ඒ නිසා ඒක ළමෙක් එතනින් නැති උනායි කියන එක අවසාන වශයෙන් ඉතාමත්ම සාවද්‍ය කරුණක්. ඒ වගේම මම කියන්නට ඕනේ ඔය තිබ්බ නිර්වින්දන බෙහෙත ඒකේ එක වයල් දෙකකින් පහක් පාවිච්චි කරන්න ඕනේ. එදා වැල්ස් දෙකක් අරගෙන 10 දෙනෙකුට පාවිච්චි කරලා තියෙනවා. 9 දෙනෙකුට කිසිම ප්‍රශ්නයක් තිබ්බ නැහැ. එක්කෙනෙක් කිසි සංකූලතාවයක් නැවලා. ඒක මම දන්නෙත් නැහැ. හැබැයි මම අහලා හොයලා බලනකොට වෛද්‍ය විද්‍යාවේ එවැනි සංකූලතාවයක් ඇති වෙන්නට පුළුවන්. මම හොඳ උදාහරණයක් ඔබතුමාට දෙන්නම්. ඔබතුමා දන්නවා පහුගිය කාලේ ලොකු සංවාදයක් ඇති වුණා පොළොන්නරුව ඉස්පිරිතාලේ ඉස්සරහාම හිටපු දරුවෙක් නයෙක් දෂ්ට කළා. ඒ නය දෂ්ට කරපුවාම පැය භාගයක් ඇතුළත ඉස්පිරිතාලේට ගෙනාවා. ඉස්පිරිතාලේට ගෙනහපුවාම පළවෙනි දේ තමයි ඇන්ටි වෙනම් එක පාවිච්චි කරන එක. මොකද ඇන්ටි වෙනම් පාවිච්චි කරේ නැත්නම් ඒ දරුවා මැරෙනවා. ඇන්ටි වෙනම් එක පාවිච්චි කරා ලක්ෂ 10කට එකක් වෙන සිදුවීමක් වුණා. ඒකට ඇලර්ජි එකක් ආවා. ඒකට පිරට සීරම් එකක් ගත්තා. ඒක සංකූලතාවා. දරුවා නැති වුණා. හැබැයි ඒකට වැක්සීන් එක නොගහයි තියනම් ඒත් දරුවා මැරෙනවා. එකම විකල්පය තමයි සර්පයේ විෂ සර්පයේ දෂ්ට කරපුවාම ඇන්ටි වෙනම් එක. අපි ඒ සෞඛ්‍ය විශේෂයෙන්ම 14ක් තියෙනවා ජීවිත ආරක්ෂක. ඒ ජීවිත ආරක්ෂක 14ම අපි මේ වෙනකොට කිසිම අඩුවක් නැතුව තබාගෙන ඉන්නවා. මොකද ඒක ඉතාමත්ම සංවේදී කරුණක්. ඒ නිසා මේ ඖෂධවල සම්බන්ධයේ FDA එකේ ගත්තොත් US එකේ මම මේක කිව්වහම කවුරු හරි දැන් තර්ක කරයි මැරෙන එක සාධාරණ කරන්න හදනවා නැහැ. නමුත් වයස මේ තත්ත්වයන් තුළ ඇති වෙලා තියෙන යම් යම් සංකූලතාවයන් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවයි කියන එක ඕනෑම කෙනෙක් දන්නවා. ඔබ හෝ මම සෞඛ්‍ය අංශයට ගියොත් පෙළක් වෙලාවට අහනවා මොන හරි දෙයකට ඇලර්ජික්ද කියලා. ඒක සාමාන්‍ය දෙයක්. අපි කියන්නේ දන්න තරමට නැහැයි කියලා. එතකොට පෙළක් වෙලාවට ටෙස්ට් කරගන්න වෙලාවක් නැහැ. එහෙම නැත්නම් ඇන්ටිවෙනම් එකක් ඉතන එවලෙම ගැසිය යුතුයි කියන මතයේ ඉන්නේ. ඉතින් එවැනි සිදුවීම් ගණනාවක් වෙනවා. හැබැයි මතක තියාගන්න මේකට අරක් ගත්ත 2015 ඉඳන් අරක් අරගෙන අවුරුදු 3න් 3ට ඒ කොලෙජස් වලින්ම මේකටම දාලා මේකෙම ඉඳගෙන මේකෙම මැරෙන්න උත්සාහ කරන කණ්ඩායමක් ඉන්නවා. මම බොහොම පැහැදිලිව කියනවා ගරු විපක්ෂ නායකතුමනි, මාගේ මෙතන අඩුවක් තියෙනවයි කියන එකත් යම් මට්ටමක පිළිගන්නවා. ඒව නිවැරදි කරන්න කටයුතු කරනවා. හැබැයි මේ බාහිර බලපෑම් වලින් අපි හොල්ලලා විනාශ කරලා එහෙම නැත්නම් මේකේ කුහක දේශපාලන මතවාදයන් ගොඩනගන්න හදනකට ඉඩ දෙන්නේ නැහැයි කියන එක ප්‍රකාශ කරමින් මම අතර යන බොහොම ස්තුතියි.
අතුරුලී රතන ස්වාමින් වහන්සේ
කරු
විනාඩි 35 ගියා ගමන් දක්ෂනායකතුමා
යනවා නෙවෙයි ගරු කතානායකතුමා, මේක මේ ඖෂධ පිළිබඳ ප්‍රශ්නයක් නිසා. පළමුවෙන්ම මම ගරු ඇමතිතුමාට කියන්න කැමති, මං ඉදිරිපත් කරපු ප්‍රශ්නේ කිසිම ලූ එකක් නැහැ, කිසිම ලූ එකක් නැහැ. අවිනිශ්චිත භාවයෙන් තොරව ස්ථිරවම මම මේ චෝදනා ටික කරේ. කිසිම ලූ එකක් නැහැ. නෑ නෑ, කිසිම ලූ එකක් නැහැ මගේ කතාවේ. ඒ කිසිම ලූ එකක් නැහැ කරනවා ලූ අරනවා ලූ නෙමෙයි. නෑ, ඒක පළවෙනි කාරණාව. දැන් ඔබතුමා කිව්ව මේ 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 ඉක්මනින්ම මේ බෙහෙත් මේ ඩොනේෂන්ස් ඇවිල්ලා තියෙනවා, ඒව ක්ලියර් කරගන්න තමයි මේ 109 වෙනි වගන්තිය පාවිච්චි කරන්න කියලා. නෑ නෑ නෑ, මම මේ කියන්නේ ඩොනේෂන්ස් ගැන නෙවෙයි, මම මේ කියන්නේ මිලදී ගැනීම ගැන. ගරු කථානායකතුමනි, 58 වෙනි වගන්තියෙන් කියනවා හරියට මිලදී ගන්න ක්‍රමවේදය, හරියට ලියාපදිංචි කරන ක්‍රමවේදය. 109 වෙනි වගන්තියේ තියෙනවා අත්‍යවශ්‍ය බෙහෙත් කියලා තියෙනවා, අත්‍යවශ්‍ය නොවන බෙහෙත් කියලා තියෙනවා. හදිසි අවස්ථාවකදී 109 වෙනි වගන්තිය උපයෝගී කරගෙන තමයි ඒ හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක කරන්නේ. මම මේ ඩොනේෂන්ස් වලට ගෙනාපු බෙහෙත් හේත් ක්ලියර් කරගන්න එක නෙවෙයි කතා කරේ. මම ඔබතුමාට අවසාන දෙයක් කියන්න කැමතියි. දැන් මෙතන කිව්වනේ මේ ඔක්කොම බෙහෙත් හේත් ගුණාත්මක භාවයෙන් තියෙන බෙහෙත් මේ සංකූලතාවයන් නිසා කියලා. මම හැන්සාඩ් ගත කරනවා, මම සභාගත කරනවා report on failing samples. මොකද්ද බෙහෙත? Propofol injection emulsion USP 500 mg. මෙන්න fail වුණු ටෙස්ට් එකේ වාර්තාව මම හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. සංකූලතා කතාව නෙවෙයි, බාල බෙහෙත්. ඊළඟට මම හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා ඩියුපිරකෙන් හයිඩ්‍රොක්ලෝරයිඩ්. මෙන්න වාර්තාව, මෙන්න වාර්තාව. මොකද මේක කියලා තියෙන්නේ නුසුදුසුයි, මේ බෙහෙත් නුසුදුසුයි, සාම්පල් ටෙස්ට් එක ෆේල්. මම මේකත් හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. ඒ නිසා මෙතන කියන්නේ එපා මේව මේ අවුරුදු ගාණක් පාවිච්චි කරමු බෙහෙත් හෙත් කියලා. මෙන්න ෆේල්ඩ් ටෙස්ට් වාර්තා දෙකම මම හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා ඇමතිතුමාගේ දැන ගැනීම සඳහා. පුළුවන් නම් මේව බොරුයි කියන්නකෝ, පුළුවන් නම් මේව බොරුයි කියන්නකෝ. මේ බොරු නෙවෙයි, මම මෙතන ඇවිල්ලා බොරු කතා කරන්නේ නැහැ, සාක්ෂි සහිතව කතා කරන්නේ. මේ ටෙස්ට් දෙකෙන්ම ඔප්පු කරලා තියෙනවා ගරු කථානායකතුමනි, බාල බෙහෙත් සාම්පල් ටෙස්ට් එක ෆේල් වෙලා තියෙනවා. ආපහු කියන්නම්, ප්‍රොපොෆෝල් ඉන්ජෙක්ෂන් ඉමල්ෂන් USP 500 mg stroke 50 ml. අනිත් එක ඩියුපිවකෙන් හයිඩ්‍රොක්ලෝරයිඩ් I in dextrose injection USP 4 ml. මම මේක හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. මෙන්න වාර්තා.
කියාපු දෙකම බැච් විඩ්‍රෝල්ස් කරලා තියෙන්නේ. ඉතින් ඇත්ත. ඒ බැච් විඩ්‍රෝල්ස් කරන්න තමයි සර්ටිෆිකේට් එක ගන්න. සර්ටිෆිකේට් එක ගත්තාම බැච් එක විඩ්‍රෝ කරනවා. මේක නොදන්නකමට මට කරන්න දෙයක් නැහැ.
හරි. බොහොම ස්තුතියි. රතන ස්වාමීන් වහන්සේ. ඉක්මන් කරන්න.
ගරු කථානායකතුමනි, අද දිනේදී මා ඉදිරිපත් කරන්නේ රටේ පවත්නා බරපතල මූල්‍ය අර්බුදයට අපි හැම දෙනාම රටක් විදියට උත්තර සොයන්නට ප්‍රයත්න දරන අවස්ථාවක අපි ඉන්නේ. ඒ අවස්ථාවේදී මේ ප්‍රශ්නේ අසනු ලබන්නේ රටේ මුදල් වියපැහැදම්වන විශාල ශේත්‍රයක් වන බලශක්තියට අදාළව කාරණය සම්බන්ධයෙන්. ගරු කථානායකතුමනි, බලශක්ති ශේත්‍රය සම්බන්ධයෙන් ගන්නා වූ තීන්දුව తీරන අපේ මේ අර්බුදය විසඳා ගැනීමට අතිමහත් බලපෑමක් කරනවා. ගරු කතානායකතුමනි අපි සෑම දෙනාම දන්නවා මේ බලශක්තිය සඳහා අපට අනගිය අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා පුනර්ජනනීය බලශක්තිය කරා ගිහිල්ලා විසඳුමක් හොයාගන්න. ගියාණ්ඩුවෙත් 2015 ආණ්ඩුවෙත් මේ සම්බන්ධයෙන් දේශපාලන නායකයෝ බලයට එන කලින් ජනතාවට පැහැදිලිව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කළා. ගරු කතානායකතුමනි ඒ අනුව මේ රජය එකඟ වෙලා තියෙනවා 70%කින් පුනර්ජනනීය බලශක්තිය වැඩි කරන්න. සුලම් බලය, හිරුවෙලිය, ඒ වගේම දර ඩෙන්ඩ්‍රෝපව මේ සෑම ශේෂ්ත්‍රයක්ම අද ගල්ලඟුරු ඒ කියන්නේ සම්ප්‍රදායික බලශක්ති විභාගයට වඩා ලාභදායි බව ලෝකේ ඔප්පු කරලා තිබෙනවා. මෙවැනි වාතාවරණයක් යටතේ අපට අනුමාන වශයෙන් රෆ්ලි කියන්න පුළුවන් ඩොලර් බිලියන 3ක් පමණ වියදම් වෙනවා මේ ගල්ලඟුරු හා තෙල් සඳහා. එයාපට 100ට අවම ආරම්භයේදී 50%කින් අඩු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉක්මනින්ම විදුලිය සොයා ගැනීම සඳහා අපට මහා පරිමාණ විදුලි බලාගාර ඉදි කරන්න අපි ලබා දීලා තියෙනවා ඉන්දියාවට. ඒක කිසි වරදක් නැහැ. ඒ කියන්නේ මම ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි අහන්න යන්නේ, ඉතා වැදගත් ප්‍රශ්නයක්. ගරු කතානායකතුමනි, මේ ඩොලර් බිලියන 2ක් විතර අපට අඩු කරගන්න පුළුවන්කම, ඉතුරු කරගන්න පුළුවන්කම තියෙන සූර්ය බලශක්තිය කරා යන එකට ප්‍රතිපත්තිය හදලා තිනවා. අපි සූර්ය බලශක්තිය ඇතුළු පුනර්ජන්නීය බලශක්තියෙන් 70%කින් එසේ තිබේදී ඒ ප්‍රතිපත්තිය සහ ඒ තීන්දුව ආපසු හැරවෙන විදියට ඒවා ක්‍රියාත්මක කරන්න බැරි විදියට තමයි මේ ප්‍රතිපත්තිය හැදෙමින් පවතින්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි, අද විදුලිය සම්බන්ධයෙන් දෙන මිල රුපියල් 22 සිට රුපියල් 38 36 32 දක්වා එහි මෙහි වෙනව ප්‍රමාණ අනුව. එතන මේක එහෙ මෙහෙ වෙනකොට කිසිම ව්‍යාපාරිකෙක් අපි තෙල් පුච්චලා ගන්නකොට 55යි 60යි කියලා ගන්නවා, ඒක 70යි 100යි ඒකකයකට, එක ඒකකයකට. එතන ඒක රුපියල් 38 කරලා තිනවා විශේෂයෙන්ම සූර්ය බලයේදී. දැන් ගරු කතානායකතුමනි, මා යොමු කරන ප්‍රශ්නේ ඉතා වැදගත් කාරණේ වන්නේ මේ විදුලි බල මණ්ඩලයේ දැන් දීලා තියෙන නිර්ණායක අණු, තීරණ පටිපාටි අණු. මේක එහෙ මෙහෙ වෙනවා. එහෙම එහෙ වෙනවා කියන්නේ 38 ර අද ගන්න මිල තීරණය කරන එක තා මාස 3-4කින් අවුරුද්දකින් ආපහු 22කට එන්නත් පුළුවන්, 30ට එන්නත් පුළුවන්. කිසිම ආයෝජකේ දේශීය හෝ විදේශීය මෙවැනි තත්වයක් යටතේ ඩොලර් ගේන්නෙත් නැහැ. ඉන්න මිනිස්සු තීරණ සල්ලි ටික වීදම් කළා දේශීය ආයෝජකයෝ සූර්ය බලශක්තිය කරා ආයෝජනය කරන්නෙත් නැහැ. ඒ වගේම වහල මත ඉක්මනින්ම තනිතනි පුජ්‍යලයන්ට පහසුවෙන් කරගන්න පුළුවන් දෙයට ටැක්ස් අඩු කළා, හැකිතරම් විවෘතභාවයක් ඇති කරලා ඒක දිරිදෙන විදිහේ මිනිස්සුන්ට ඒක කරගන්න ශක්තිය ලබා දෙන විදිහට වැඩ කරන්න. එහෙම කරා නම් මේකට රජයේ මැදිහත් වෙන්න ඕනේ නැහැ. මහජනයා විදුලියට උත්තරයක් හොයනවා. අහස උසට ඉහළ යන දරා ගන්න බැරි විදුලි බිල අපි අඩු කරගන්නේ කොහොමද? මහා යෝධ මිලක් යන අපි තෙල් සහ ගල්ලඟුරු මත තවදුරටත් පදනම් වෙලා පදනම් වෙමින් යද්දි. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ රට මේ අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා IMF කතා අතනින් කරනවා මෙතනින් කරනවා මෙච්චර ණය හම්බ වෙනවා. නමුත් රටේ අර්බුදය ඉතා බරපතල තත්වයකට අද දවසින් දවස යමින් ඉන්නවා. සාමාන්‍ය ජනතාව අතිමහත් දුක්ඛදායක තත්වයකට පත්වල ඉන්නවා. කිසිම ප්‍රතිපත්තිමය තීරණයකට රට පැමිණිලා නැහැ. අත්‍යවශ්‍යයෙන් කළ යුතු, මූලික කළ යුතු ලොකු පඬිත කතා නැතුව සරල ලෙස ක්‍රියාවට නැගිය හැකි කිසිම ක්‍රියාමාර්ගයකට රජය ඇවිල්ලා නැහැ. ඒ නිසා අද තියෙන්නේ සූර්ය බලශක්තිය, සුලම් බලශක්තිය සඳහා විශේෂයෙන්ම කාබන් ක්‍රෙඩිට්, කාබන් ෆුට්ප්‍රින්ට් කියන්නේ ලෝකයේ තියෙනවා අපි කාබන් විමෝචනය කළ යුතු ප්‍රමාණ, ඒ නිර්ණායක සපුරන් නැති අය, ඒ වගේම ඒවට වැඩියෙන් වීදම් කරන අය අර කාබන් ක්‍රෙඩිට් සඳහා මුදල් වීදම් කරන්න ඕන. ඒකෙන් අපට සල්ලි ගන්න පුළුවන්. අර ගිනි කඳු වගේ ගිනි පොලිකාරයන්ගෙන් ණය ගන්න විදිය තමයි අද කතා කරන්නේ. ඒක අඩු කරගන්න පුළුවන් ක්‍රමයේ තියෙනවා මේ බලශක්තිය සඳහා. ඒ නිසා ගරු කතානායකතුමනි, පුනර්ජනනීය බලශක්තිය කරා අපි යද්දි අපට ණය ගන්න පුළුවන් 100%ට අඩුවෙන්, ඒ වගේම ක්‍රෙඩිට් අපට ලබා ගන්න පුළුවන්. ඒ කිසිවක් ගැන අපි හිතන්නේ නැතුව කටයුතු කරමින් පවතිනවා. මෙන්න මේ වාතාවරණය යටතේ ගරු කතානායකතුමනි, අමාත්‍යංශයේ ගාස්තු සැකසීමේ කමිටුව විසින් යෝජනා කරන ලද, ඔවුන් අනුමත කරන ලද වඩාත් සංකීර්ණ ගණනය කිරීමේ ක්‍රමය කැබිනට් මණ්ඩලයේ සමාජිකයෝ දන්නවද? නැත්නම් එය අපේ කැබිනට් ඇමතිතුරු කියවලා තියනවද? කරුණාකරලා මා ඉල්ල හිටනවා මේ සමහර අය මේකට දැනුවත් අය ඉන්නවා. මේ ගණනය කිරීම කුමක්ද කියලා ප්‍රශ්න කරන්න කියලා ඉල්ල හිටනවා. ඒ කියන්නේ පැහැදිලි කිරීමක් කරන්න කියලා මා ඉල්ල හිටිනවා. ලංකා විදුලිබල මණ්ඩලය සහ සංවර්ධකෙන් යන දෙයන්සයටම සාධාරණ වීමට විනිමය අනුපාතය, උද්ධමන අනුපාතය සහ පොලිය හා පිරිවැය වැනි වඩාත්ම වැදගත් පරාමිතීන් ඇතුළත් මීට පෙර භාවිතා කරන ලද සරල විනිවිද පෙනෙන ගෙවීමේ ගණනය කිරීමේ ක්‍රමය අනුගමනය නොකිරීමට හේතුව කුමක්ද? එකනේ මෙතෙක් තිබිච්ච ක්‍රමය වෙනුවට ඉතාම සංකීර්ණ ක්‍රමයක් අනුගමනය කළා තිනවා. ඒකෙන් සම්පූර්ණ පුනර්ජනනීය බලශක්තිය කරා යන ගමන අඩාල වෙන තත්වයකට අද ඇවිල්ලා තිනවා. මීට පෙර භාවිතා කරන ලද සරල විනිවිද පෙනෙන ගෙවීම් ක්‍රම ගණනය කිරීමේ ක්‍රමය අනුගමනය නොකිරීමට හේතුව වර්තමාන ක්‍රමවේදය අනුව පරාමිති විශාල සංඛ්‍යාවක් ඇතුළත් වන අතර ඒවායින් බොහොමයක් අවසාන විල ගණන් කෙරෙහි දක්වන බලපෑම නොවැදගත්ය. නමුත් ඕනෑම අනාගත සංවර්ධනකෙවුගේ මනසේ බොහෝ සැකයක් ඇති කිරීමට හේතු වන අතර මෙමගින් අවශ්‍ය වන නීතිගණනය කිරීම බොහෝ තර්කවලට තුඩු දිනු ඇත. එමගින් අඩු වියදම් පුනර්ජනනීය බලශක්තිය එකතුව තවදුරටත් ප්‍රමාද කරමින් විදුලි ක්ෂේත්‍රයේ දැනට වැටි ඇති අගාධය වඩාත් තීව්‍ර කරමින් පවතිනවා. ගරු කතානායකතුමනි, ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවිය යුතු රුපියල් බිලියන 40ක මුදලක් තියෙන තත්ත්වයක් තුළ වඩා අඩු ක්‍රමයකින් එහි වගකීම ජනතාවට යන විදියට ව්‍යාපාරික ප්‍රජාවට ගිහිලා රටට සෙතක් වෙන විදියට ක්‍රමයක් අනුගමනය කරන්න ඉඩ තියෙද්දී ඒක සම්පූර්ණද අවුල් ජාලයක් බවට පත් කළ තියෙනවා. සෑම වසරකම සෑම මාස 3කට හෝ 6කට වරක් නැවත ගණනය කිරීම මත පදනම්ව ගාස්තු වෙනස් කිරීමේ ප්‍රතිපාදන පවතින බැවින් මෙම කාල සීමාව නියම කර නැත. ඒ කියන්නේ දෙන ගාස්තුව අපි වහලට විදුලිය හයි කරොත් අපට ලැබෙන ගාස්තුව කීයද? ඒක නිශ්චිත නැහැ. මාස 3 ඉරස් වෙන්න පුළුවන්. කොයි වෙලාවෙ වෙනස් වෙයිද? ගන්න එක නැහැ. හැම මොහොතේ වෙනස් වෙන්න පුළුවන්. ඇයි මේ වගේ තත්ත්වයක් අද ඇති කරලා තියෙන්නේ? විශේෂයෙන් මේක අනිත්‍යවට නෙමෙයි, ගල්ලංගුරු වලට නෙමෙයි, තෙල් වලට නෙමෙයි. ඒ නිසා මේක ඉතාම අසාධාරණ වැරදි පටිපාටියක් කියලා මේ අවස්ථාවේ කියන්නේ. එබැවින් ව්‍යාපෘතියේ මුදල් ප්‍රවාහය මාස 3 එහාට කිසිවෙකුට අනාවැකි කියන්න බෑ. ඒ නිසා යම්කිසි ආයෝජකෙක් ඇවිල්ලා ආයෝජනය කරනවා, හැබැයි මාස 3 මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැත්නම් කිසිම මිනිහෙක් ඒකේ රැඳෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි, පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද ගාස්තුද සක්්‍යතා නොවන බැවින් කමිටු නිර්දේශ වලට අනුකූල නොවන බව වාර්තා වන අතර කමිටු වල නිර්දේශ අනුව නෙවෙයි තීරණය කළා තියෙන්නේ. සංවර්ධකයන් විසින් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන ලද බැවින්, ඒ කියන්නේ දැන් මේකට ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙච්ච නැහැ, මේ දාපු නීතිය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. වත්මන් ගාස්තු ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍යාංශය සහ තීරුබදු කමිටුව වසර 2ක කාලයක් ගත වුණා. මේක තීරණය කරන වසර 2ක් කල් ගියා. විදේශීය සමාගම් වලට වැඩි බලපෑමක් කළ හැකි වන අතර පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය ශ්‍රී ලාංකික සංවර්ධකයන් අධෛර්යමත් කිරීමට මෙම පියවර හේතු වෙන බව ගරු අමාත්‍යතුමා පිළිගන්නවද කියලා මා දැනගන්න කැමතියි. දැනටමත් කිසිම ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව ඉන්දියාවේ අදානි සමාගමට ලබා දී ඇති සුලම් බල ව්‍යාපෘති 2 විදුලි බිල දී ගැනීම සඳහා ගාස්තුව ප්‍රකාශයට පත් කළ තියෙනවද? ඒ කියන්නේ අපි ඒ කම්පැනිට දෙන ගාණ කීයද? විදේශ මුදලින් එවැනි තීරුබදු ගෙවීමට ගිවිසුමක් තියෙනවද? අපි ගෙවන්නේ ඩොලර් වලින්ද රුපියල් වලින්ද? අපි ඩොලර් වලින් නම් ගෙවන්නේ අපේම හිරුවලියෙන් නිෂ්පාදනය කරන විදුලිය. අපි ගෙවන ආකාරය අනුව රටේ ඩොලර් ඉතුරු වෙන්නේ නැහැ. ඒක රටට ප්‍රශ්නයක් වෙනවා. මා හිතනවා 2030 වන විට 70% ඉලක්කය, ඒ කියන්නේ රිනෝබල් එනර්ජි වල ඉලක්කය සපුරා ගැනීම සඳහා අවශ්‍ය උත්පාදන එකතු කිරීම වලින් සාධාරණ කොටසක් ශ්‍රී ලංකා ආයෝජකයින්ට සහ විශේෂයෙන්ම තාක්ෂණික කොන්ත්‍රාත් සමාගම් වල ලබා දීම සහතික කිරීමට ගරු අමාත්‍යවරයා යෝජනා කරන්නේ කෙසේද? ඒ යෝජනා කරන ක්‍රමවේදය, ඒ කියන්නේ මේ කොයි විදියටද ලංකා ආයෝජකයන්ට මේ සඳහා අපිට කොයි විදියටද මේක කරන්න කියලා සහතිකයක් අමාත්‍යතුමා ලබා දීලා තියෙනවද? ගරු කතානායකතුමනි, මම ඉදිරිපත් කළේ මේ ප්‍රශ්න ටික අද මේ රටේ දැවෙන ප්‍රශ්න වලට තාර්කික උත්තරයක් සොයා ගැනීමේ අපේක්ෂාවෙන් බව මා සදහන් කර සිටින කැමැති. බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි, පූජ්‍ය අතුරලිය රතන ස්වාමින් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද 27 ප්‍රශ්නයට පිළිතුරු ගරු විදුලිබල බලශක්තිය අමාත්‍යවරයා විසින් ඉදිරි දිනේදී සපයනවා ඇති.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී ඔබ විපක්ෂ නායකතුමා,
මට සභාගත කරන්න බැරි වුණා. එක මේ එකක් මම අර බෙහෙත් දෙකක සෑම්පල් ටෙස්ට් ෆේල් වුණ එක සභාගත කරා. 3 බෙහෙතක් අර මං කිව්වා අයි ඩ්‍රොප් එක ප්‍රෙඩ්නිසිලෝන් Exitate Ophthalmic Suspension USP 1%. මෙන්න ඒ බෙහෙතත් මේ බාල බෙහෙතක් හැටියට මේ සෑම්පල් ටෙස්ට් එක ෆේල් වෙලා තියෙනවා. මම ඒකත් හෑන්ඩ්සට් ගත කරනවා, සභාගත කරනවා. ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවසරය මත මට විනාඩියක අවස්ථාවක් ලබා දෙන ගරු කතානායකතුමනි, කරුණාකරලා මම ඔබතුමාගෙනුත් ඉල්ලීමක් කරනවා. මේ මම මේ ඉදිරිපත් කරන කාරණාව ප්ලීස් ටේක් ඉට් ඉන් ද ස්පිරිට් ඔෆ් තිංස්. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ඔබතුමා දන්නවා අපි බිස්නස් කමිටි කියලා අපි හමු වෙනවා. බිස්නස් කමිටි එකේ සමාජිකයෝ හැටියට අපි පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය ගැන අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා අපි හැමෝගේම අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තිබෙනවා, අවබෝධතාවයක් තිබෙනවා, යම් එකඟතාවයක් තිබෙනවා. අපි ඒ ප්‍රවේශ වෙන එකඟතාවයන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඔබතුමා දන්නවා මම ඉල්ලීමක් කරා පක්ෂනායක රැස්වීමක්, බිස්නස් කමිටි රැස්වීමක්. ඔබතුමා එක යෙදෙව් අඟහරුවාද දවසේ, ඊට පස්සේ අඟහරුවාද දවසේ බිස්නස් කමිටි එක කෑන්සල් වුණා. කෑන්සල් වෙලා ඔබතුමා එක සිකුරාදාට දැම්මා. අපි සිකුරාදා සවස දෙකට හමු වෙලා කතා කරා. කතා කරලා මම ඔබතුමන්ලගෙන් ඇහුවා මේක දිනයක විවාදයද දින දෙකක විවාදයද කියලා. මොකද මේක බොහොම බරපතල ප්‍රශ්නයක්නේ, ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චරින්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. එතකොට ඔබතුමත් මම හිතන්නේ සභානායකතුමත් ඒ අවස්ථාවේ හිටියා. අපිට කිව්ව දේ තමයි ඉරිදා දවසේ විවාදෙ තියන්න අවශ්‍ය නැහැ. හැබැයි ඉරිදා දවසේ පැවැත්වුවාසේ එයට සරිලන කාල වේලාවක් අපි සෙනසුරාදා දවසෙන් පවත්වලා අපි රාත්‍රී වෙනකම් පවත්වලා අපි ඒක අවසන් කරමුයි කියලා කිව්වා. ඒක තමයි අවබෝධතාවය. ඒ වගේම එතකොට යෝජනාවක් ආවා කීයටද වෝට් එක කියලා. වෝට් එක 7:30 තියමු කිව්වා. හැබැයි ඒක පදනමක් මත තවත් කතික ගරු මන්ත්‍රීතුමල්ලා මන්ත්‍රීතුමියන්ලා සිටින්නේ නම් අපි සභාවේ එකඟතාවයක් අහන්න අවශ්‍ය නැහැ. අපි බිස්නස් කමිටි එකේ එකඟතාවය තුළ අපි එකඟ වෙමු. තවත් කතිකයෝ ඉන්නේ නම්, මොකද සමහර වෙලාවට අපි තීන්දුව කරන වෙලාවට කතිකයක් නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ප්‍රොවිෂනලි අපි යොදාගත්ත හතහමාරට අපි වෝට් එක ගමු. හැබැයි අපි වැඩි වේලාවක් ගන්නවා. ඒ මොකද අපි එකඟ වුණානේ ඉරිදා ඩිබේට් එක නොපවත්වන්න. ඉරිදා අවශ්‍ය නැහැයි කිව්වනේ මං. රටටත් ජනතාවටත් කියන්න ඕනේ ඉරිදා ඩිබේට් එක අවශ්‍ය නැtei කිව්වේ ඒ ඉරිදාට යන ටයිම් එක සෙනසුරාදා රෑම දෙනවයි කිව්වේ හින්දා. ඒ නිසා මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම ගරු කතානායකතුමාට කියන්න කැමතියි, විශේෂයෙන්ම මම ඔබතුමාව යොමු කරනවා Parliament and Democracy in the 21st Century, A Guide to Good Practice, Interparliamentary Union. මේකේ බොහොම පැහැදිලිව සඳහන් කරනවා, විශේෂයෙන්ම ස්පීකර්ගේ කන්ඩක්ට් එක. It has to be above party. It can't be prejudicial. අපක්ෂපාතී වෙන්න ඕන. ඔබතුමාට පැති ගන්නට බෑ. ඔබතුමා අපක්ෂපාතීව කටයුතු කරන දැන් මේ කියන්නේ මේ IPU එක. දැන් ඔබතුමාත් අපිත් හැමෝම මේ IPU කියලා මේ මීටිංස් තියෙනවා, CPA කියලා මීටිංස් තියෙනවා. ඒ මීටිංස් වල අපි කියනවා ඒ ප්‍රතිපත්තීන් වලට අපි එකඟ වෙනවයි කියලා. ට්‍රිප්ස් උත් යනවා, සෙමිනාස් වලටත් යනවා. මේ විදේශ ගමන් ගිහිල්ලා අපි එක එක ඒ උතුම් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් පිළිබඳව අත්හදා බලනවා, ඒවා සලකා බලනවා. ඉතින් ඒ ඔක්කොම කර කර මම ඔබතුමාට කියන්න කැමති මේ බලන්න, දැන් මේ Commonwealth එකේ ලැටිම හවුස් ප්‍රින්සිපල්, දැන් ජනාත්තුමා බොහෝම උනන්දුවෙන් ලැටිම හවුස් ප්‍රින්සිපල්ස් ගැන කතා කරනවා. ඒකේ තියෙනවා parliamentarians must be able to carry out their legislative and constitutional functions in accordance with the constitution free from unlawful interference. එතකොට ගරු කතානායකතුමා, ඔබතුමා හොඳින්ම දන්නවා අපේ GLPRIS ගරු ඇමතිතුමාට අවස්ථාවන් ගණනාවකදී මෙන්න මේ උදාහරණය පෙන්වලා දීලා තිබෙනවා. ලෙන්තල් කියන කතානායකවරයා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සිදුවෙන ක්‍රියාදාමයන් පිළිබඳව පළවෙනි චාල්ස් රජතුමා තමන්ගේ විරෝධතාවයන් දක්වනකොට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ දොරටුවට ගහලා කියනකොට කතානායකතුමා කිව්වා සය I have neither tongue to speak මට කතා කරන්න දිවක් නැහැ no eyes to see මට දකින්න ඇස් නැහැ no ears to hear අහන්න කනුත් නැහැ except that which this house commands me මේ සභාගර්භය දෙන තීන්දුව తీරන හැරුණකොට රටේ රජතුමා කියන දේවත් සමන් දෙන්නට මම සූදානම් නැහැ මන් දන්නවා මේව ගැන තේරුමක් නැති කොට්ටාසයක් කෑ ගහනවා මන් කියනවා ඒගොල්ලන්ට පොඩ්ඩක් පුස්තකාලෙට ගිහිල්ලා මේව පොඩ්ඩක් කියවලා බලලා ඉගෙන ගන්න කියලා මේව ගැන ඉගෙන ගන්න දැනුම වර්ධනය කරගන්න මොලේ වර්ධනය කරගන්න ඔබලාගේ මොලේ නිසා තමයි රට බංගලොත් වෙලා තියෙන්නේ නිකම් බොරුවට වගේ රඟපානවා ගෑ ගහනවා ඉගෙන ගන්න මේවා ඉගෙන ගන්න ඒ නිසා මම විශේෂයෙන්ම ඔබතුමාට කියන්න කැමති දැන් ඔබතුමත් අපිත් හැමෝම කියනවා IPU එක ගැන IPU එකේ කියනවා procedures and mode of working are inclusive and give full opportunity to all its members to play their part in its work මේ කියන්නේ මොකක් ගැනද fair and inclusive parliamentary procedures ගැන මම නෙවෙයි කියන්නේ මේ IPU පොත මංගරු කතානායකතුමාට ආරාධනා කරන මේ පොත කියවන්න කියලා. දැන් සිදු වෙලා තියෙන දේ මොකද්ද? දැන් බලන්න මේක ඔබතුමාටත් හොඳ නෑනේ. දැන් ලොකු කතාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඔබතුමාගේ පුතයි ඔබතුමයි එක්කහුව වෙලා විධායකයේ දුන්නු විධානයක් ක්‍රියාත්මක කරලා ජනාධිපතිතුමාගේ කීමට හතහමාරට මේක නැවැත්වුවයි කියලා. බලන්න කොච්චර නරකද ඔබතුමාට. ඒ කොච්චර චරිත ඝාතනයක්ද? ඒ කොච්චර ඔබතුමා it's maligning your character නෝ කොච්චර වැරදිද අපි අර එකඟ වුණු ආකාරයට අර හතහමාරෙන් පස්සෙත් අපේ කතික මන්ත්‍රීවරුන්ටත් මේ මන්ත්‍රීවරියන්ටත් අවස්ථාව දුන්නා නම් කතා කරන්න ඇත්ත වශයෙන්ම මට පොඩ වැරදුනා ඒක කැරක්ටර් ඇසැසිනේෂන් එකක් නෙවෙයි ඒක ඇත්තටම මලයිනින් ඔෆ් යෝ කැරක්ටර් නෙවෙයි ඔබතුමාගේ ක්‍රියාදාමය තුළ ඒ චරිතය පිළිබඳ නිගමනයක් නිර්මාණය වුණා හා they came to conclusions because of your action now they are questioning your character they are questioning your independence ඔබතුමාගේ ස්වාධීනත්වය අපක්ෂපාතීත්වය නිර්වයජ භාවය විනිවිද භාවය පිළිබඳව අද මුළු රටම කතා කරනවා ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමතියි අපිට නම් ඇත්ත වශයෙන්ම ගරු කතාලාගතුමනි බිස්නස් කමිටියකට එන්න හිතෙන්නේවත් නැහැ. ඇයි? බිස්නස් කමිටිය එකක් කියන්නේ ඒක එකඟතාවයක් ඇති වුණොත් ඒක ක්‍රියාත්මක වෙන්නට ඕන. දැන් අපේ ගරු කිරියල්ල මැතිතුමා මතු කරා දැන් අන්න ලොකු ප්‍රශ්නයක් ටේබල් ඔෆිස් එකට. ඇයි? මිනිත්ස් ටික ගහලා තියෙන හතාමාරෙන් පසුවත් කතිකයෝ ඉන්නවනම් ඒ පාර්ලිමේන්තු විවාදෙ ඉදිරියට ගෙනියනොයි කියන කාරණාව. ඔබතුමා ඒ තීන්දු තීරණ උල්ලංඝනය කිරීම ගැන අපේ බලවත් කනගාටුව සහ අපේ බලවත් අප්‍රසාදය මේ අවස්ථාවේ මම මේ ප්‍රකාශ කරන්න කැමතියි.
බොහොම ස්තුතියි ඔබතුමා කිව් විදිහට න්‍යායපත්‍රය